だったけど、この前もうちょっと吐くなっていう。
そう。やっても、マインダーなんだろう、ゲームゲームとは。
だろうか、たなやかともに。අද දවසේ අපි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකහු වෙලා මේ විවාදය මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම පිළිබඳ. දැන් මේ සභාපතිවරයා ඉවත් කිරීම පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් අපි දැක්කා. අපි ආණ්ඩුව පැත්තෙන් ඇමතිතුමා ආණ්ඩු පක්ෂ පැහැදිලි කරා ඇයි මේ සභාපතිවරයා ඉවත් කරන්න කියලා. එවගේම විපක්ෂයේ පැත්තෙන් අදහස් ප්‍රකාශ කර අපි දැක්කා මේ ඉවත් කිරීම පිළිබඳ එතුමාලාගේ විරෝධය. අපි මුලින්ම ඔබතුමාලට කියන්න ඕනේ මේ ස්වාධීන කොමිෂන් සභාවලට අතපෙවීම පිළිබඳ ඒවට මැදිහත් වීම පිළිබඳ අපි එදත් විරුද්ධ වුණා අදත් විරුද්ධ වෙනවා. ඒ පිළිබඳ අපට සැකයක් නැහැ. ඔබතුමාලගේ මතක ඇති ඔබතුමාලගේ කාලේ ස්වාධීන කොමිෂන් සභාවට පොලිස්පතිවරයෙක් පත් කරලා එයා නීතිය නැමුවා. ඒ තමයි ඔබතුමාලා ස්වාධීන කොමිෂන් සභාවලින් පත් කරපු අය. එවගේම ඔබතුමාලට මතක ඇති අල්ලස් දූෂණ කොමිසමට අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත් කරලා කටයුතු කරපු ආකාරය. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභාවලට අතබෝන එක ගැන අපිට ඇඟිල්ල දික් කරන්න ඔබතුමාලට අයිතියක් නැහැ. ඒ නිසා ඔබතුමාලා ස්වාධීන කොමිෂන් සභාවලට කට්ටිය පත් කරලා තමුනාසල හොඳට නාගෙන තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ එකක් මතක තියාගන්න, මේක විපක්ෂය වෙන්න පුළුවන්, ආණ්ඩුව වෙන්න පුළුවන්. අපි අද ආණ්ඩුවේ ඉන්න පුළුවන්, අපි හෙට විපක්ෂයට යන්න පුළුවන්. ඔබතුමාලා අද විපක්ෂයේ ඉන්න පුළුවන්, හෙට ආණ්ඩුවට එන්න පුළුවන්. හැබැයි ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරයෙකුට විධායක ජනාධිපතිවරයෙක් අභිබවා යන්න බෑ. ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරයෙකුට මේ උත්තරීතර පාර්ලිමේන්තුව අභිබවා යන්න බෑ. මතක තියාගන්න ඔබතුමාලා එහෙම හිතනවා නම් ස්වාධීන කොමිෂන් සභා සභාපතිවරයෙකුට රටේ විධායක ජනාධිපතිවරයාට අභිබවා යන්න, මේ උත්තරීතර පාර්ලිමේන්තුව අභිබවා යන්න. මෙතන ඉන්න අපි සියලු දෙනාම ඡන්දෙන් මහජන ඡන්දෙන් පත් වෙච්ච පුද්ගලෙක්. ස්වාධීන කොමිෂන් සභා පුද්ගලයා සභාපතිවරයා තනි පුද්ගලයෙක් පත් කරපු පුද්ගලෙක්. මේ තනි පුද්ගලයෙක් පත් කරන පුද්ගලෙක්ද මේ මහජන ඡන්දෙන් පත් වෙන තමුන්නාන්සලා අපිද මේ රටේ මේ පාලනේ තීන්දුව කරන්න ඕනේ කියලා තමුන්නාන්සලා නැවත හිතා බලන්නේ කියලා කියන. ඒ නිසා අපිට ජනක රත්නායක මහත්තයත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක්, හොඳ මිත්‍රයෙක්. අපිට එතුමත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගන්න මේ විෂය විදුලි බල කියන විෂය ආණ්ඩු පෙරලපු විෂයක්, ජනාධිපතිවරු අයින් කරපු විෂයක්. මම බොහොම ගරු කරනවා මගේ ආදරණීය මිත්‍ර සහෝදර මලය අපේ ඇමතිතුමා. මේ පාර්ලිමේන්තුවේ අපේ ඇමතිවරුන්ට ආදර්ශයක්. එතුමා මේ විෂය අභියෝගය බාර ගන්නකොට මෙරටන විදුලිය නැහැ, තෙල් ටික නැහැ, ගෑස් පෝලිං විදුලි කපලා මේ තරුණ ඇමතිවරයා මේ අභියෝගය බාර අරගෙන රටට විදුලිය දීලා තෙල් ටික දීලා අද ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 468ක් පාඩු ලැබපු ආයතනය අද කෙලින් තියාගෙන හිටගන්න හදනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් ටික ගෙනල්ලා අද ඛනිජ තෙල් සංස්ථාව මහජන බැංකුවට විතර ට්‍රිලියන 1.7ක් පාඩු ලැබපු ආයතනය අද ලාභ ලබන ආයතනයක් රජෙන් නඩත්තු නොවන ආයතනයක් බවට පත් කරනකොට අද ඇමතිවරයා ගෙනියන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. මේක පිටිපස්සේ මොකද්ද තියෙන්නේ? මේකේ සැබවින්ම ඉන්නේ පාරිභෝගිකයද? එහෙම නැත්නම් මේකේ සැබවින්ම ඉන්නේ වෙන දේශපාලන න්‍යාය පත්‍රයක්ද කියන ප්‍රශ්නය අපි තමුන්නාසලට කියන්නේ. ඒ සහොඳට මතක තියාගන්න, පාරිභෝගික වෙනුවෙන් කතා කරන්න පුළුවන්. අද විපක්ෂය ඔබතුමාලා හෙට ආණ්ඩුවේ ඉන්න පුළුවන්, තමුන්නාසලගේ නායකයෝ අගමැති ජනාධිපති වෙන්න පුළුවන්. ඔබතුමාලගේ ආණ්ඩුවේ කොමිෂන් සභාවක සභාපතිවරයෙක් මෙහෙම හැසිරුණොත් තමුන්නාසල ගන්න ක්‍රියාමාර්ග ගැන තමුන්නාසල අපිට කියන්න ඕනේ. අපි තමුන්නාසල ක්‍රියා කරපැටි අපි හොඳට දැනගෙන තියෙනවා. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභාවක සභාපතිවරයෙකුට අත්දැනෝමතික විදිහට රටේ විධායක ජනාධිපති අභිබවා, විෂයභාර ඇමතිවරු අභිබවා, පාර්ලිමේන්තුව අභිබවා කටයුතු කිරීමේ කිසිම බලයක් නැහැ කියන එක තමුන්නාසලට කියන්න ඕනේ. තමුන්නාසලා කිව්වා ඔහුගේ ඉවත් කිරීම නීති විරෝධී කියලා. නෑ, කවුද කියන්නේ නීති විරෝධී කියලා? මගේ මිත්‍ර උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා කිව්වා මේක පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 113කින් සම්මත කරගන්න පුළුවන්. මේකෙන් අපි බහිර්භාරව ගිහිල්ලා නැහැ. අපි ආව ගෙලියලා ගිහිල්ලා එයාගේ කාමරයට ගිහිල්ලා එයාට තුවක්කුව දෙලා වෙඩි දෙලා එතුමා බය කරලා අයින් කරන්න කියන්නේ. එතුමා පහුගිය කාලේ මේ තරුණ ඇමතිවරයා, අද මේ රටේ හැම කෙනෙක්ම ගරු කරන ඇමතිවරයා, අද එතුමාගේ වැඩපිළිවෙල අනුමත කරනවා. ඔබතුමාලා දකින්නේ පහුගිය කාලේ විදුලි බල ඇමතිවරයාට කතා කරන ආකාරය, කොමිෂන් සභාවක සභාපතිවරයෙක් විදුලි බල ඇමතිවරයාට කතා කරන ආකාරය. මගේ මෙතන අපේ ඉන්දියා සමන් ප්‍රිය මන්ත්‍රීතුමා එතුමා මට දුරකතනෙන් අහන්න දාලා දුන්නා. මටත් මේ ලැජ්ජ හිතුණා ඒක අහනකොට. මේ ඔබතුමාලා මේ එතුමාව තියාගන්න ඡන්දයක් දෙනවද කියලා මේකට විරුද්ධව. ඒකේ පැහැදිලිව එතුමා කියනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 මැට්ටෝලු. පාර්ලිමේන්තුවේ ඉන්න 225 මැට්ටෝ කියලා ස්වාධීන කොමිෂන් සභාවේ ඉන්න නීතිඥතුමිය කියනවා. මෙන්න අපේ රැස්වීමේ සභාපතිවරයා කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225 මැට්ටෝ, පාර්ලිමේන්තුවේ 225 ඉන්න මොඩියෝ. කවුද කියන්නේ? ස්වාධීන කොමිෂන් සභාවේ සභාපතිතුමා. ඒ කියන්නේ මේ මහාචාර්යතුමාලා ඡන්ද දෙන්නේ මැට්ටෝද? තමුනාසලා මැට්ටෝද? තමුනාසලා මැට්ටෝද? ඉතින් මං අහන්නේ මැට්ටෝ වෙන්න එපා, මැක්කෝ වෙන්න එපා. මේක දේශපාලන කෝණයෙන් මගේ ගරු කරන වාසුදේව නානක්කර ඇමතිතුමට. මම ඔබතුමාට හැමදාම ගරු කරන අදත් හෙටත්. හැබැයි මම කියන්නේ මෙතෙන්ද ගෙනියන්න එපා. මේ විදියට මයික් එකක් දැක්කහම ආය ඔක්කොම අමතකයි. මයික් ටයිසන් ලබලා හරියන්නේ නැහැ. ස්වාධීන කොමිෂන් සභා සභාපතිලට මයික් ටයිසන් ලබෙන්න බෑනේ අමතුමා. මගේ ප්‍රශ්නය පුතුමාලා චෝදනා ගණනාවක් කෙල්ල කරා. අපට තියෙන තුමගේ ක්‍රියාකලාපය ද පැහැදිලිව දියුරුම් ප්‍රකාශමකින් ජනාධිපතිවරයාට මේ ස්වාධීන කොමිෂන් සභාවේ සමාජිකයෝ බාර දීලා තියෙනවා දියුරුම් ප්‍රකාශ දෙකක්. ඒ මොකද්ද? මේ සියලු දේ තනි මතයට වැඩ කරන්නේ. ඔහු කියන්නේ ස්වාධීන කොමිෂන් සභා මතය නෑ. ඔහු තනි මතයට වැඩ කරන සභාපතිවරයෙක්. කිසිම සමාජිකයෙක් කියන එක අහන්නේ නෑ. කිසිම රැස්වීමක් කරන්නේ නෑ. ඒ නිසා තනි මතයට වැඩ කරන සභාපතිවරයෙක් තමයි ඒ කොමිෂන් සභාවේ සභාපතිවරයා. ඒකල කියන්නේ මේක කොමිෂන් සභාවේ තීරණේ. කොමිෂන් සභාව රැස් වෙන්න කලින් මාධ්‍යම ඔබ බලන්න හැමදාම රටේ ජනාධිපතිට වැඩිය, විපක්ෂ නායකට වැඩිය, රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩිය, චිත්‍රපට නළුවන්ට වැඩිය, රූපවාහිනියේ වැඩියෙන් ඉන්නේ කවුද කියලා කෝතින් අපේ ස්වාධීන කොමිෂන් සභාවේ සභාපතිතුමා. මේ මොකටද මේ? අමතක කරන්න එපා. මේක පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණයක්. මේක පිටිපස්සේ තියෙන වෙන න්‍යාය පත්‍රයක්. අමතක කරන්න එපා. අද ගරු ඇමතිවරයා, මේ තරුණ ඇමතිවරයා, අද විදුලි බල මණ්ඩලය ඔබතුමාලට අපි කිව්වා. ඔබතුමාලා කියනවා මිනිස්සුන්ගේ විදුලි බල වැඩි, අපිත් පිළිගන්නවා. අද එතුමා ඒකක 30 දක්වා ඒ පාරිභෝගිකයෝ ලක්ෂ 7යි ගානකට 127කින් විදුලි අඩු කරනවා. එතුමා කිව්වේ මොකද්ද? රුපියලකින් විදුලි අඩු කරනවායි කිව්වා. මම පත්තරයක් බලනකොට තිබ්බා විදුලි බිල රුපියලකින් අඩු කරයි. මම ආව කතා කළා. කවුද කිව්වේ? කොමිෂන් සභාවේ සභාපතිතුමා කිව්වලු. ඉතින් මොකද්ද මේ? ඇයි මේ බොරු කියන්නේ? ඇයි මේ බොරු කියන්නේ? පොඩි මිනිහට 127කින් විදුලි අඩු කරනවා නම් කර්මාන්ත ශේෂ්ඨේ අද සංචාරක ව්‍යාපාරයේ පණ ගන්නගෙන එනකොට ඉන්ඩස්ට්‍රියල් සෙක්ටර් එක කිනෝ කර්මාන්ත ශාලා කිනෝ අපට ගෙනියන්න බෑ. ඒගොල්ලන්ගේ විදුලි බිල අඩු කරනකොට, මිනිස්සුන්ට රස්සා දෙන්න වැඩපිළිවෙල හදනකොට, මේ ආණ්ඩුව ශක්තිමත් කරනකොට ඒකට විරුද්ධවයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ අපිට මේ ආණ්ඩුවට විපක්ෂයට වෙච්ච හැමදාම ඕක තමයි. ආණ්ඩුවට ගහන්න පුළුවන් කියලා හිතනවනම් ඒකට ගහන්න උත්සාහ කරනවා. ඔබතුමාලා දැඩි උත්සාහයක යෙදුණා මේ 113 අපට ගන්න බැරි වෙයි කියලා. ඔබතුමාලා පෞගේ ඊයේ පෙරේද රාත්‍රි ඉස්සේ තමුන්නාසල සාකච්ඡා කරා, ගෙවල් ගාන ගියා, කතා කරා, අරව කිව්වා, මෙව්ව කිව්වා, නවත්තන්න බැලුවා. තමුන්නාසල බැලුවා අපේ 113 නවත්ත ගන්න. මහත්යෝ ගණන් කරනකොට බලන්න 113ද කොහෙද තියෙන්නේ කියලා තමුන්නාසල හොඳට බලා ගන්න. 113ට ගණන් කරන්න බැරි විපක්ෂයක්. 113ට ගණන් කරන්න බැරි විපක්ෂයක්. ඉතින් අපි පුදුම වෙන්නේ නැහැ. දැන් ඉතින් සමගි ජාතික බලවේගයට හොඳයි. අපේ මහාචාර්ය ජී.එල්. පිරිස් අපේ ඇමතිතුමා තමයි දැන් උපදේශක ඔබතුමාලගේ. ඉතින් ඒ නිසා දැන් ඔබතුමාලට හොඳයි. ඔබතුමාලා අපි බලාගෙන ඉන්නවා මේ කටයුතු ටික කෙරෙනකන්. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ කරුණා කරලා මේක දේශපාලන කෝණයෙන් බලන්න එපා. හෙට ඔබ ආණ්ඩුව බාරගත්තොත්, ඔබ එකකද කියලා අහනවා මේ වගේ නිලධාරියෙක් කටයුතු කරනවට. ඒ නිසා අපි කියන්නේ මේකේ ඔබතුමාලා පැහැදිලිව මේ කටයුත්තේදි කිව්වා මේ විදුලි බිල අඩු කරන්න උත්සාහයක් දරනවා. විදුලි බිල අඩු කරන්න උත්සාහයක් දරපු නිසා එතුමාට විරුද්ධව මේ චෝදනාවකින්. ඇයි අපි විදුලි බිල අඩු කරන්න පුළුවන් නම් එතුමාට විරුද්ධව අපි මේක කියන්නේ? එහෙනම් අපි ආණ්ඩුව ඇතුලේ, එහෙනම් අපි ඇතුලේ මේ සටන කරන්නේ. විදුලි බිල අඩු කරන්න පුළුවන් නම් ඇමතිතුමා ඒක කරන්නේ නැත්නම් ඇමතිතුමාට විරුද්ධව විශ්වාසභංගය ඉස්සෙල්ලා ගන්නේ අපි. එහෙම කරන්න බෑ. ඇමතිතුමාට කරන්න පුළුවන් උපරිම අඩු කිරීම මේ විදුලි බිලට දීලා තියෙනවා. හැබැයි අපි පිළිගන්නවා පහුගිය කාලේ වගේ ඒකකයක් රුපියල් 45ට නිෂ්පාදනය කරලා 20ට විකුණන්නේ මේක ඇතුලේ නැහැ. අද ආණ්ඩුවට දෙන්න බෑ, විදුලි බල මණ්ඩලයට සානාධාර දෙන්න බෑ. අපි දැන් හරි මේක තේරුම් ගන්න ඕනේ. අපි එක ඒකකින් රුපියල් 40යි 50යි පාඩු ලැබුවේ. අපි බිලියන ගණන් පාඩු ලැබුවා, ණය වෙලා ණය ගෙව්වා. දැන් හරි අපි දෙපයින් නැගිටින්න ඕනේ කරු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ තමුන්නාන්සේලා මොනවා කිව්වත් එකම මේ පාර්ලිමේන්තුව අපි 225ම එකම මතක තියාගන්න தனி சுவாதின கமிஷன் சபா சபாபதிவரே கூட்ட ரட்டக விதாயக ஜனாதிபதிவரே எமனத்தம் உத்தரித்தர பார்லிமெண்ட் அபிபோவாய் அண்டபே விஷயபார அமதிவரே அபிபோவாய் அண்டபே எத்தெண்ட அண்ட் இடதெண்டேப்பா தமிழ் நாசிலாட மெட்ட சொட்ட கொட்டோ கீழா தமிழ் நாசிலாட கதா கரோட மேகட சந்த தினவனம் தமிழ் நாசிலாக மகாச்சார ஜீலிஸ் பீர்சவுதா முனத்தரம் புத்திமத்தைக் ஏவகே புத்திமத்து உண்ட ஏம கதா கரணவனம் வாசுதேவ நாணயக்க ரமத்துமா வகை ஜேஷ்டி அண்ட ஏம கதா கரணவனம் மெட்டு கெம்பு ரெட்டு கால கதா கரணவனம் ஏமா எவனுவின் அத்த உசண்ட தமிழ் நாசிலாட அதக் தீனோத கொந்த தீனோத கிலமட தேரினர எடிசா அவசான வசை அப்பில்லா சிடி நோபத்துமாலகி மெத்தெந்தி அப்பே தரகல அப்பி தெகொல்லம கெதிர ஒப்பு அரகல மம ஹிட்டியா கிளது ஒப்பு வகிவே கரு கரு வாசுதேவ நாணயக்க ரமத்துமணி அப்பி ஒப்புமாட அரி ஆதரி கரு கரனோ மம்முகு தொபுதுமாட கியன்னே எனிசா அவசான வசிங் கரு கதா நாயகத்துமணி மம்மகே கதா பாவசம் கரனோ எனிசா பீல்லா சிட்டின்னே மிக அப்பி பஹதிலிவ வககீமகின் கியனோ அப்பி ஆண்டுவ கட்டியட அப்பி கிசிசே ஸ்வாதீன கமிஷன் சபாவகட அத்த பெவீமக் அங்கிலி கஹீமக் நெவே சமாரகோ மிக சிராணி பண்டாரநாயக சித்திய தமிழ்நாசில மிகட சன்சந்தனை கண்ட ஹதுவா தமிழ்நாசில விவித பாகிஸ்தான உதாரணையிட கண்ட ஹதுவா தமிழ்நாசில முன்ன உதாரணையாக பத்னவே மதகத்தியன்ன ஆண்டுவா திப்பாம கொந்த பணத்தியன ஆண்டுவாக் தியண்டோனே ஆண்டோட கொந்தாக் தியண்டோனே கொந்த பண நத்தி ஆண்டு கரல வடக் நே மகிதான மைத்ரிபால ஜனாதிபத்து ஆத்மத்தை ரட்டக் தீனவனங் ஆண்டுவா தீனவனங் ஏ ஆண்டோட கொந்தாக் தியண்டோனே ஏ ஆண்டுவன் நமின ஆண்டுவாக் பெண்ணவே ஏனிசா அது மீட்ட அவருத்தகட கலிந்திபுண ரட்ட நெவே அது அது மேரட்டே விதுலிய திப்பேன கண்ட திப்பேன வதுர திப்பேன அது சியலு பிரஷ்ன விசதிலா மினிஸ்ஸு சாத்திங் யதுடின் ஜீவத்தின விழாவே நவதத் மே பிரஷ்னே ஹரிமகட கெனியன கொட்ட மே சுவாதீன கமிஷன் சபாதால தமு நாசிலா மீ ஆண்டு வினண்டு வினஸ்கரன் உற்சாதரீம அப்பி புதுபீட பத்வெண்ணே எனிசா அப்பி புத்துமாலக இங்கிலீம அக்கரணவா விபக்ஷ சியலும சகோதர மெத்தியமத்துமாலக மகே பௌத்கலிக இல்லீம மேக மே உத்தரீதர பார்லிமேன் தோட்ட விருத்தவ தமு நாசிலா தைசி மக்கினக மதக தியாகன் மேக சுவாதீன சகோதர சபாகத்தாபக் நவே ஒபே மந்திரி தூர ஹேர்லு கரலா ஒபே தனதுர ஹேர்லு கரலா தை சிமக் கேனக ஒபதுமால மேக மதக தியாகன் ஏனிசா ஒபதுமாலட மெட்டோ கேனக கெனகுட ஒபதுமாலட கெட்டோ கேனக கெனகுட நாங் ஒபதுமால பக்ஷ வென்ன அத உசன்னே ஏங் ஹட அபிட கதா கரன்ன தியாக் நே ஏனிசா அபி மேக அபி கரு அமதி துமா தீர்க காலயக் மேக கனிவசுவா மம் பௌகே தவசக ப்ரவృతి பல்ல மங் ஹவ்வா அமதுமா கோஹமத ஒச்சர் இவசன்னே இதுமட இல்ல கரன சோதனா එතුමට කොමඟව කොහමද ඔබතුමා ඉවසන්නේ මෙහෙම කියලා ඒ නිසා ඒ විදිය නිඳිත පහත් විදියට වැටෙන්න අපි සූදානම් නැහැ කියන එක මතක් කරමින් මේ සභාපතිවරයා ඉවත් කරලා අවංක ස්වාධීන මේ රටේ පාරිභෝගික වෙනුවෙන් සිටින හොද සභාපතිවරයෙක් පත් කරන්න කටයුතු කරන්න කියන එක ගරු ඇමතුමාට යෝජනා කරමින් මම නියඩ වෙනවා බොහොම ස්තුතියි
යෝජනා අංක 2 සභාවේ එකඟද Order, please. අද දිනේ කටයුතු අවසන් වනතුරු කාලය ලබා දීමට සභාව එකඟද?
එකඟයි.
ඡන්දය පාවිච්චි කිරීමට දැන් අවස්ථාව. කරුණා කළ මන්ත්‍රීතුමාලා තමන්ගේ ආසන වල ඉඳගන්න දැන් ඡන්දය පාවිච්චි කරලා ඉවරයිනේ පොන්සේක මන්ත්‍රීතුමාට ඡන්දය පාවිච්චි කරන්න හැකි වෙලා තියෙනවා මාලිකන්තුමිය දැන් මගේ දකුණු අත පැත්තේ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වූ මන්ත්‍රීවරු ඉන්නවා නම් කරුණාකරලා නැගිටින්න වම් අත පැත්තේ ඡන්දය පාවිච්චි කරන නොහැකි වූ මන්ත්‍රීවරු ඉන්නවා නම් මගේ දකුණු අත පැත්තේ මන්ත්‍රීවරු ඡන්දය පාවිච්චි ගන්න නොහැකි වුණු අය ඉන්නවද කරුණාකරලා දැම්ම කියන්නේ කරුණාකරලා අනිත් මන්ත්‍රීවරු ඉඳගත්තා නම් නිවැරදිව ඡන්දය පාවිච්චි කරමු මන්ත්‍රීවරු මගේ වම් අත පැත්තේ හකීම් මන්ත්‍රීතුමා ෆොන්සේකා මන්ත්‍රීතුමා රාධිකෘෂ්ණ මන්ත්‍රීතුමා
සරත් ෆොන්සේකා මැතිතුමා රු රාධකෘෂ්ණන් මැතිතුමා
ආරම්භ වෙල මන්ත්‍රීතුමිය ආරම්භ වෙල මන්ත්‍රීතුමිය මහලිකන්තුමිය මහලිකන්තුමිය
එච්.එම්. ෆෞසි මැතිතුමා
අක්ෂයි
ආරම්භ වෙල මැතිනිය
සීතාරම කොළ මැති යස්
තවත් ඉන්නවද මන්ත්‍රීවරු හෝ මන්ත්‍රීවරයන් මගේ දකුණු අත පැත්ත මගේ වම් අත පැත්තේ තවත් ඉන්නවද නිසද්ද වන්න යෝජනාවට පක්ෂව ඡන්ද 123යි විපක්ෂව ඡන්ද 77යි ඒ අනුව ඒකාන්ත බහුතරයෙන් යෝජනාව සම්මතයි සභාව කල් තැබීම
කල් තැබීමනේ ගරු කථානායකතුමනි සභාව හෙට දින එනම් 2023 මැයි මාස 25 වෙනි දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු.
ඒ අනුව සභාව හෙට අපහායි මන්ත්‍රීතුමාගේ සභාව කල් තැබීමේ ප්‍රශ්නේ.
ගරු
කථානායකතුමනි
මේ අවස්ථාවේදී කල්තපන ප්‍රශ්නේ ආන්න අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මුදල් ආර්ථික ස්ථයිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සහ සුළු කර්මාන්තකරුවන් මූණ පා ඇති ගැටළු පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරවමි. ඔවුන් මූණ පා ඇති අධික විදුලි බිල, අමුද්‍රව්‍ය දැරිය නොහැකි මිල, ඉහළ මිල යාම සහ වෙළඳපොළ නොමැතිවීම නිසා ඔවුන් විශාල අර්බුදයන්ට ලක් වී ඇත. ඒ අනුව පහත ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරමි. එයින් පළවෙනි ප්‍රශ්නේ, රටේ නව ආදායම් මාර්ග වැඩි කර ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද? දෙවැනි ප්‍රශ්නේ තමයි, දෛනික කටයුතු කරගෙන යාමට ණයමත පමණක් විශ්වාසය තැබුවොත් රටේ ඉදිරි කඩාවැටීම නැවැත්විය නොහැකි අතර ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කවරේද? ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන අද මේ රට මේ පත් වෙලා තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක රට ඉතාමත්ම භයානක තැනක තියෙනවා. ඒ භයානක තැනක තියෙද්දි අපි IMF එකත් එක්ක සම්බන්ධ වෙලා ගන්න ණය වලින් පමණක් මේ රටේ එහෙම නැත්නම් වෙනත් ලෝක බැංකුව හෝ වෙනත් ආයතන වලින් ගන්න ණය වලින් පමණක් මේ රටේ ඉදිරි කටයුතු සහ මෙරට සිද්ධ වෙලා තියෙන මේ පරිහානියෙන් මුදා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා රටේ නිවැරදි ක්‍රමවේදයක් සකස් කිය යුතුයි මේ ප්‍රශ්න ටික විසඳන්න. එහෙමනම් රටේ නව නිෂ්පාදන වැඩි වෙන්න ඕන, තියෙන නිෂ්පාදන තව තවත් ශක්තිමත් වෙන්න ඕන, ඒ වගේම විශේෂයෙන්ම අපනයනය ශක්තිමත් වෙන්න ඕන, වගේම දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් වෙන්න ඕන, ඒ වගේම මෛතරා දේශීය පරිභෝජයට අවශ්‍ය කරන භාණ්ඩ වල තත්ත්වය පිළිබඳවත් ඒවා නිෂ්පාදනය වැඩි කිරීම සම්බන්ධවත් යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්න. හැබැයි එවැනි වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙන බව අපිට කිසිසේත්ම දැනෙන්නේ නැහැ. මේක විශාල ප්‍රශ්නයක්. මේක සමහර වෙලාවට අපි පාර්ලිමේන්තුව කතා කරන දේ නෙමෙයි, එහෙම නැත්නම් අපි මිත්‍රයෙක් හම්බෙලා කතා කරන දේ නෙමෙයි. යථාර්ථය ගමට ගිහාම ගමේ ඉන්න කර්මාන්තකරුවෝ සහ නිෂ්පාදනය කරන කරුවා මේ සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරනකොට ඒ අයගේ නිෂ්පාදන පිරිවැය, එයාට තියෙන වියදම ඉතාමත්ම අධික වියදමක්. ඒ විතරක් නෙමෙයි, එයාට දැන් තරඟකාරීත්වයත් එක්ක එයාගේ වෙළඳපොළ හැසිරීමේදී ඒගොල්ලන්ට තියෙන ජනතාවට තියෙන ක්‍රය ශක්තිය, ඒගොල්ලන්ට මිලදී ගැනීම හැකියාව අඩුවෙන්න අර නිෂ්පාදන වලට අවශ්‍ය කරන මිල ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ලාභය ලැබෙන්නේ නැහැ. ඒ කර්මාන්ත කිසිදයක් කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අද රටේ අපි දන්නවා මේ QR ක්‍රමයත් මේ සියල්ලම ගත්තහම අද තෙල් ගහන්න සල්ලි නැති නිසා QR ක්‍රමය සාර්ථකයි වගේ පේනවා. හැබැයි මේ රටේ ජනතාවම අද QR ක්‍රමයට තමයි ජීවත් වෙන්නේ. එයාගේ ඕනෑපාකම්, එයාගේ අයිතිවාසිකම් විතරක් නෙමෙයි විශේෂයෙන්ම පහසුකම් සලසා ගන්න එයාගේ තියෙන අතේ තියෙන පුංචි මුදල් වලින් තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ වියදම් සම්පූර්ණයෙන්ම අද ජනතාව අඩු කරමින් යනවා. ජනතාව වියදම් අඩු කරමින් යනවා කියන්නේ ජනතාවගේ පහසුකම් ටික ජනතාව සලසා ගන්න අවශ්‍ය කරන ඒ වටපිටාව රටේ නැහැ කියන එක තමයි ඒකෙන් සිද්ධ පිළිබිඹු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේදී මේ රටේ දවසින් දවස මේ කඩාවැටෙන කර්මාන්ත සහ ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියන් කොහොමද නැවත ගොඩනංවලා මේ රටේ ජනතාව අතර මුදල් වැඩියෙන් පරිහරණය කරන්න අවශ්‍ය කරන, එහෙම නැත්නම් ආදායම් වැඩි කරන වැඩසටහන කොහොමද හදන්නේ කියන එක තමයි විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ.
අපි දකිනවා මේ අපි මොනතරම් මෙතන එහාට මෙහාට කතා කරගත්තත් බැන්නත් ඒ විතරක් නෙමෙයි තමුන්නාසලා යෝජනා එක එක යෝජනා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරත් මහා පොළවේ යථාර්ථය ඉතාමත් වෙනස් මහා පොළවේ යථාර්ථය කර්මාන්ත කරුවා විතරක් නෙමෙයි නිස්පාදකය සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන්නේ ඒ නිසා මේ කාරණාවල් ටික ගත්තාම විශේෂයෙන්ම ගරු කතානායකතුමනි ඔබතුමා ගිල්ලනවා මේ අමාත්‍යතුමා විශේෂ පැහැදිලි කිරීමක් කරන්න වෙනවා මේ රටට මොනවද මේ අපි ණයවලට අමතරව මෙරටේ නිෂ්පාදනය නගා සිටවන්න සහ කර්මාන්තකරුවෝ ආරක්ෂා කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සඳහා අරගෙන තියෙන පියවරවල් මොනවද කියන එක විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ගරු අමාත්‍යතුමාගෙන්. මොකද මේක මේ රටේ කාලෝචිතව ක්‍රියාත්මක කළ යුතු රාජකාරියක්. අපි සියලු දෙනාගේම පාර්ලිමේන්තුවේ ඔක්කොම දෙනාගේ වගකීම තමයි මේ රටේ අලුත් නිෂ්පාදනත් එක්ක අලුත් ආදායම් වැඩි කරලා මේ රට මූණ පාතියලා මේ ප්‍රශ්න වලින් මේ රට මුදවා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන කේ නිසා ඒකට විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාගෙන් පිළිතුරු අපේක්ෂා කරනවා මේ අවස්ථාවේදී. බොහොම ස්තුතියි.
Order please, Deputy Speaker will take the chair now.
ගරු මූලාසන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රටේ ආර්ථිකය ගිය අවුරුද්දට වඩා සැලකිය යුතු ප්‍රගතියක් ලබලා තියෙනවා. මේ සැලකිය යුතු ප්‍රගතිය ලබා ගනිද්දී එක පැත්තකින් මේ රටේ ජනතාව ලබා දීපු සහයෝගය, මේ රටේ පාර්ලිමේන්තුව ලබා දීපු සහයෝගය, එවැගේම අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ලබා දීපු සහයෝගය, අපේ ණය හිමියන් මේ උග්‍ර ආර්ථික ගැටලුවෙන් අපිව මුදවා ගන්න අපිට දක්වපු සහයෝගය අපි අගය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ රටේ ජනතාවට මුහුණ දෙන්න තිබ්බ ලොකුම අභියෝගය වෙච්ච ලොකුම එක අභියෝගයක් වෙච්ච උද්ධමනය අද ක්‍රමානුකූලව පල්ලැහැට එනවා. ඒ උද්ධමනය පල්ලැහැට එමේ වේගයට භාණ්ඩ මිල අඩුවීම අපි දකින්නේ නැහැ. ඒ පිළිබඳව වෙළඳ අමාත්‍යාංශය මේ වෙනකොටම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේක විධිමත්ව මේ ලැබෙන වාසිය ජනතාව වෙත ගලා යන්න අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තියෙනවා. වගේම අපි දකිනවා අපේ සදාචාරාත්මක ක්‍රමවේදයක් ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ කියන්නේ භාණ්ඩ මිල වැඩි වෙද්දී වැඩි වෙන වේගයට සාපේක්ෂව අඩු වෙද්දී අඩු වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපි මේ වෙනකොටම අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අපිට අපේ රටේ දැඩි මූල්‍ය හිඟය නිසා ප්‍රතිපත්තිමය තීන්දු රාශියක් ගෙන එන්න සිදු වුණා අලුත් ප්‍රතිසංස්කරණත් එක්ක. ලංකාව ගත්තොත් අපි තමයි අඩුම ආදායමක් ලබන රට, රාජ්‍ය ආදායමක් තියෙන්නේ. අපේ නිෂ්පාදනයට සාපේක්ෂව 8% අපේ ආදායම. අපි 2023 අවුරුද්ද වෙද්දී 2023 24 25 කියන අවුරුද්ද වෙද්දී විශේෂයෙන්ම මේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරගත් එකගත අවුරුදු 4ක කාලය තුළ මේ 15% දක්වා ගෙන යාමේ වැඩපිළිවෙල මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේක ප්‍රතිසංස්කරණ ආරම්භ වෙන්නේ 2022 ජූලි මාසේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා අනුමත කරපු අතුරු ආයවැය ලේඛනය තුළ. අපේ රටේ බදු ප්‍රතිපත්තිය අපි වෙනස් කරා. ඒ අනුව මුල් අවුරුදු කිහිපය තුළ අපිට ජාතික ආදායම 11% දක්වා ගෙන යාමේ හැකියාවක් තියෙනවා මේ තියෙන තත්ත්වය අනුව. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ බදු ජාලය පුළුල් කරන්න අවශ්‍ය වේගවත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මේ වෙනකොට අපි අවධානය යොමු කරලා ඩිජිටල් කරණය සහ දැනට පවතින රැමීස් පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගෙවීම් කරන්න තිබ්බා. ඒ ගෙවීම් අලුත් ඊළඟට මාසිකව කරන්න ඕන ගෙවීම් තියෙනවා. මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද අපි පිළිගන්නවා බදු ප්‍රතිපත් බදු ප්‍රතිශතයන් වැඩි කරලා වැඩ කිරීමෙන් පමණක් මේ ජාතික අපේ රටේ රාජ්‍ය ආදායම ඉදිරියට ගෙනියන්න බෑ. ඊළඟට අපි අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කාර්ය මණ්ඩල එකඟතාවයකට එනවා. ඒ කාර්ය මණ්ඩල එකඟතාවය තුළ ප්‍රධාන කරුණු 9කට අවධානය යොමු වෙනවා. ඒ තමයි එක පැත්තකින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේදී රජය විසින් කරන වියදම් පිළිබඳවත් අවශ්‍ය සංශෝධන අරගෙන එනවා. මේ වෙනුවෙන් අපි සියලු අමාත්‍යංශ ලේකම්වරුන් මුදල් අමාත්‍යංශය දැනුම් දීලා අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරලා ඒ වගේම සමහර වියදම් පිළිබඳව නැවත සමාලෝචනයක් කරලා අපි දැඩි මූල්‍ය පාලනයකට අද රට අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ මූල්‍ය පාලනය අපි අරගෙන ආවට අපේ පාලනයෙන් බැහැරව එක ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ හින්දා තමයි ඔබ බැලුවත් පළවෙනි කාර්තුව දිහා අපේ රටේ වියදම වැඩි වෙලා තියෙනවා. මේක වැඩි වෙන්න ප්‍රධානතම හේතුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි තාම ණය ප්‍රතිවිකතකරණයක් කරන්න අවසාන එකඟතාවයකට ඇවිල්ලා නැති හින්දාත් ඒ වගේම දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව මේ සමාලෝචන වැඩසටහන් වලට සම්බන්ධ නොවන අය විසින් කරන විවිධ ප්‍රකාශන නිසා අවිනිශ්චිත භාවයක් ඇවිල්ලා තියෙනවා. අපිට තාම දේශීය වෙළඳපොළට යන්න බෑ. අපි තාම අවශ්‍ය මුදල් සපයගන්නේ දේශීය වෙළඳපොළේ. ඒ හින්දා අපිට අධික පොලී අනුපාතයක් ගෙවීමට සිදු වෙලා තියෙනවා. ඒක අනිත් පැත්තෙන් මහජනතාවටත් ඒට සාපේක්ෂ පොලියක් ගෙවීමට සිදු වෙලා තියෙනවා. එයින් මෙතනදී අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තියෙන කාණ්ඩ දෙකකට, එකක් තමයි අඩු ආදායම්ලාභී සහ අවධානම් සහගත ආර්ථික මට්ටම් වල ඉන්න කණ්ඩායම්, දෙවැනි එක ඔබතුමා ඔය මතු කරපු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. මෙන්න මේ කාණ්ඩ දෙක දැඩි පීඩනයකට මේ පවතින ආර්ථික රටාව තුළ ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අපි අස්වසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ දීමනා තුළ අර අඩු ආදායම්ලාභී සහ අවධානම් සහගත ආර්ථික මට්ටම් වල ඉන්න කණ්ඩායම් වලට වැඩි අවධානයක් යොමු කරලා මේ පාර්ලිමේන්තුව ඒ රෙගුලාසි ගිය සතියේ අනුමත කිරීම සිදු කරා. ඒ අනුව ප්‍රතිලාභීන්ට ඍජුව ඒ මුදල් ලබා දීමේ ක්‍රමවේදය ජූලි මාසයේ ඉඳලා අපි ක්‍රියාත්මක කරනවා. ඊළඟට අපිට තියෙන අවධානය යොමු කළ යුතු කාරණය තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය. මේ අය එක පැත්තකින් උද්ධමනය නිසා පීඩාවට පත් වුණා, පීඩනයට පත් වුණා. මේ රටේ මුදල් ප්‍රතිපත්තිය රටේ උද්ධමනය පාලනය කිරීමට සහ බාහිර වෙන බලපෑම් වලට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයට වෙනස් වීම නිසා, මුදල් ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා ඉහළ පොලී අනුපාතයන් ගෙවන්න සිදු වුණා. ඊළඟට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තුළ අපේ රටේ විදේශ මුදල් ප්‍රවාහයන් වල සංචිතවල පල්ලහට යෑම නිසා සහ ඒ විදේශීය මුදල් අපිට ලැබෙන ක්‍රමවේදවලින් අඩු ප්‍රමාණයක් ලැබෙන්න පටන් ගත්ත නිසා අපිට සිදු වුණා ආනයන සීමා කරන්න. ඒකත් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපාලා තියෙනවා. ඒ වගේම ආර්ථිකයේ මේ ආර්ථික පීඩනයක් එක්ක ඇති වෙච්ච සංකෝචන ගිය අවුරුද්දේ 108ක් ඍණ 108යි ආර්ථිකයේ සංකෝචනය. එයින්ද ගලු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙනවා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරගත් එකඟතා, ඒ කියන්නේ අපේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරගත් එකඟතා තුළ අපි දැනට සීමා කරලා තියෙන, එහෙම නැත්නම් තහනමට ලක් කරලා තියෙන ආනයන සීමා ලිහිල් කරන්න අවශ්‍ය සැලැස්ම කාල රාමුවත් එක්ක ජූනි මාසයේ අගවෙද්දී ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. ඒ අතරතුර අපි ආනයන සීමා ප්‍රධාන වශයෙන් HS කෝඩ් 8000කින් HS කේත 3000ක් අපි ආනයන සීමාවට ලක් කරා. අපි විශ්වාස කරා ඒක අත්‍යවශ්‍ය නොවන ආනයන හැටියට. නමුත් ඒ තුළ විවිධ ව්‍යාපාර සඳහා භාවිත කරන ආනයනක් තිබ්බ. අපි ඔවුන් විසින් කරපු ඉල්ලීම් අනුව හැකිතාක් ඒවා නිදහස් කිරීම ලබා දුන්නා. නමුත් රුපියලේ අව ප්‍රමාණය තුළ 80%කට වඩා රුපියල අව ප්‍රමාණය තුළ ඔවුන්ගේ පිරිවැය ඉහළ යන්න පටන් ගත්තා. ආර්ථික සංකෝචනය වුණා. ඒ අනුව ඉල්ලුම පල්ලහැට වැටුණා. ඒ තත්ත්වය තුළ දැඩි පීඩනයකට ඔවුන් හසු වුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ HS කෝඩ් 3000ක ප්‍රමාණය HS කෝඩ් 1000ක් දක්වා ආදායන සීමා අපි HS කෝඩ් 1000ක් දක්වා ලිහිල් කරලා තියෙනවා. ඒ වගේම ඉදී මේ මාසේ අග වෙද්දී ලබන මාසේ මුල වෙද්දී අපිට පුළුවන් වෙනවා තව HS කෝඩ් 100ක් මේ ආදායන සීමා වලින් ලිහිල් කරන්න. අපි විශ්වාස කරනවා මේ විශේෂයෙන්ම අපි මේ ලිහිල් කිරීම තුලදී ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය ආර්ථිකයේ වර්ධනයක් වෙත ගෙන යන්න හැකි බාණ්ඩ සීමා වලට පනවලා තියෙන සීමා ලිහිල් කරන්නයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා අපි පිළිගන්නවා සුළුහමති පරමාණු ව්‍යාපාරිකයන්ට අපහසුතා තියෙනවා. නමුත් ක්‍රමානුකූලව මේ ආර්ථිකයේ වර්ධනය වීමත් එක්ක දැන් අද දිනේ පාර්ලිමේන්තුවේ කතා කරද්දී ගොඩක් අය කිව්වා මන්ත්‍රීතුමාලා මේ පුරෝගතනයන් සිදු කළා තියෙන්නේ ආර්ථිකය මහා පරිමාණයෙන් වර්ධනය වෙනවා කියන කාරණය උඩ කියලා. අපි පුරෝගතන සියල්ල සිදු කළා තියෙන්නේ ඍණ 8ක ආර්ථික සංකෝචනය ඍණ 3ක් දක්වා අඩු කරගන්න පුළුවන් කියලා. හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා අපි මේ සිදු කරන ප්‍රතිසංස්කරණ තුල අපිට පුළුවන් වෙනවා ඍණ 3ක් අභිවවා ඇතරම ආර්ථික වර්ධනයක් වෙත ළඟා කරගන්න. එහෙනම් මේ ආර්ථිකයේ වර්ධනයක් සිදු වෙද්දී ඒ කියන්නේ ඍණ 8 ඍණ 3 දක්වා අඩු වීමක් වෙද්දී ආර්ථික ක්‍රියාකාරීත්වය වඩා පහසුවෙන් සිදුවෙන්න ආරම්භ වෙද්දී අපිට විශ්වාසයි මේ පීඩනය ක්‍රමානුකූලව අඩු වෙයි. පොලි අනුපාත අඩු වීමේ ප්‍රවණතාවයක් මේ වෙනකොටම පෙන්නුම් කරලා තියෙනවා. අපි දේශීය රජ ප්‍රසස්තකරණය පිළිබඳව නිල වශයෙන් රජය මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරාම මේ පොලි අනුපාතයන් තවදුරටත් අඩු වෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි සියලුම මූල්‍ය සහයෝගය ලබා දෙන ආයතනත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා කොහොමද මේ පවතින පොලි අනුපාතයන් වලට අඩුවෙන් අපිට සහන පොලියක් යටතේ අරගෙන මූල්‍ය පහසුකම් මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැවත නගා සිටුවීමට අපි සහයෝගය දක්වන්නේ කියන වැඩපිළිවෙල මේ වෙනකොටම ඒක ඉතාම ගැඹුරෙන් සාර්ථකව සාකච්ඡා වෙමින් පවතින. එහෙනම් ආර්ථිකයේ බරපතල පීඩනයක් තිබ්බා. බරපතල කඩාවැටීමක් තිබ්බා. නමුත් අපි සියලු දෙනා අපි පක්ෂ විපක්ෂ හිටියට වාද විවාද කරාට ආණ්ඩුවගෙන යෝජනාවලට පක්ෂ විපක්ෂව ඡන්ද දුන්නට අවසානයේ මේ පාර්ලිමේන්තුව තුළ අලුත් සංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවා. රටේ යහපත් ක්‍රියාවලීන් වෙනුවෙන් මේ දෙපාර්ශවයම මොන ආකාරයේ විවේචනය එල්ල කරත් එකගතාවයන් වලට පැමිණීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි තවදුරට යෝජනා බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම අස්වසුම සුභසාධක දීමනා ක්‍රියාවලිය තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ලබා දීපු යෝජනාත් තවදුරටත් මේ වැඩසටහනට ඇතුළත් කරන්න අපි තීරණය කළා. මේ වෙනකොටම ඒ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ අනුව අපිට තවත් විකල්ප යෝජනාවලියක් තියෙනවනම් ඒක ලබා දීම ඉතාම වැදගත් වෙයි. ඔබතුමත් එක්කම එකඟ වෙනවා, ණය ලබා ගැනීමෙන්ම පමණක් ආර්ථිකය ඉස්සරහට අරගෙන යන්න බෑ. ඉතින් අපි ගිය අවුරුද්ද වෙද්දී අපේ නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ ණය 128යි. අපිට ඉලක්කයක් තියෙනවා 2032 වෙද්දී මේක 100%ට අරගෙන එන්න. ඒ අනුව තමයි මේ සැලසුම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එහෙනම් රාජ්‍ය ආදායම මේ වෙනකොට ඉහළ යනවා. හැබැයි පොලි අනුපාතයන් අඩුවීම මේ රාජ්‍ය ආදායම ඉහළ යාම වඩා හොඳින් නිරූපණය වීමේ හැකියාවක් තියෙනවා. දැන් වෙලා තියෙන රාජ්‍ය ආදායම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට සාපේක්ෂව පොලි අනුපාතයන් ඉහළ යාම තුළ රජය ගෙවන පොලි ප්‍රමාණය විශාල ප්‍රමාණයක් බවට එකන ආසන්න වශයෙන් අඩක් බවට පත් වෙලා ආසන්න වශයෙන් දෙගුණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ தත්වය අපි ඉතාම හොඳින් අධීක්ෂණය කරලා අවශ්‍ය වෙනස්කම් ටික කරනවා. අපි පිළිගන්නවා මේ ආර්ථික පීඩනය තාම පහව ගිහිල්ලා නැහැ. ජාත්‍යන්තරව වෙනත් රටවල් වලටත් මේ ආර්ථික පීඩනය සමහර රටවල් වලට දැනුයි දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒකෙින්ද ඉතාම ක්‍රමානුකූලව මුදල් ප්‍රතිපත්තියත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් ලෝකේ තවත් එන්න පුළුවන් අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් නැවත කඩාවැටීමකට ලක් නොවන මේ අපි කරගෙන යන ප්‍රතිසංස්කරණ තුළ ඇතිවෙන ප්‍රසාරණය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන අපි විශ්වාස කරනවා. ඒ තුළ ආර්ථිකයට මේ ඇති වෙලා තියෙන පීඩනයේ අඩුවක් තියේවි. විශේෂයෙන්ම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඒ තුළ සහන ලැබේවි කියලා.
බොහොම ස්තුතියි. ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා දෙවැනි අතුරුපත් දෙවැනි කල් දෙන ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අධ්‍යාපන මැතිතුමාගෙන් අපි මේ ප්‍රශ්නය අහන්නේ. විශේෂයෙන් කාලයක් වගේම රටේ හැබැයි මෙතම අපි කතා වෙනවා මේ දහම් පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන්. විශාල වශයෙන් ඒ පිළිබඳව කතිකාවතකුත් තිබෙනවා. හැබැයි රටේ මේ ගැන කතා කරනකොට කවුරු හරි හිතන්න පුළුවන් අපි බෞද්ධයෝ නිසා මේ දහම් පාසල් ගැන කතා කරනවා. බෞද්ධ විතරක් නෙමෙයි මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි, ඒ ආගම් ක්‍රිස්තියානි, බෞද්ධ හැම ආගමකම මේ දහම් පාසල් පවත්වනවා. එතකොට මේ දහම් පාසල් අධ්‍යාපනයේට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ සමාජයේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට ඒ සඳහා සහභාගී වෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මා ගරු අමතුමාට ප්‍රශ්න යොමු කරේ. එතකොට අපි මේ දහම් පාසල් අධ්‍යාපනය තුළින් මම විශ්වාස කරන අපි අලගෙවන්න මුඛවැඩිතුමා කිව්වා ගුණනැන බැලෙන් යුතු පුතුමේ ඉතා ගරු කියලා. අධ්‍යාපනය අපි කොටස් දෙකකට බෙදුවොත් ඒකෙන් නැන මේ අධ්‍යාපනයේ විශේෂාර අධ්‍යාපනය ලැබෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය ගුණවත් අධ්‍යාපනය. එතකොට මේ පාසල තුල විෂයන් තියෙනවා. ඒ විෂයන් වලට අපි අධ්‍යාපනයෙන් දරුවන් පෝෂණය වෙනකොට දරුවන්ට මේ සමාජයේ තියෙන තමන්ගේ වගකීම් යුතුකම් ඒ වගේම යහපත් ගුණ මේ යහපත් බව උගන්වන්න දහම් පාසල වැදගත් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ දහම් පාසල් අධ්‍යාපනිතා වැදගත් වෙන මේ සමාජයේ සියලු දෙනා පිළිගන්නවා. සමහර විට මේ තියෙන වර්තමාන කාලය තුළ කෙනෙක් අහන්න පුළුවන් දහම් පාසල් කියලා ලැබුණේ මොනවද කියලා. නමුත් අපි ප්‍රතිප අපි රටක පුරවැසිය වශයෙන් හැම කෙනෙම යහපත් පුරවැසියෙක් බිහි කිරීම ඒ වගේම ගුණවත් අධ්‍යාපනය ලබා දීම සෑම දහම් පාසලෙන් සිද්ධ වෙන එක. පන්සලෙන් වේවා, පල්ලියෙන් වේවා, මුස්ලිම් පල්ලියෙන්, දේවස්ථාන හැම අතකින් සිද්ධ වෙනවා. ඒ නිසා මේ දහම් පාසල් අධ්‍යාපනය මේ රට තුළ අඛණ්ඩව පවත්වාගෙන යන්නත් ඕනේ. ඒ වගේම අපි මම ප්‍රාදේශීය සභාවේ සභාපති කාලේ අපි උත්සාහ කළා ඉරිදට ටියුෂන් පන්ති නවත්වන්න. එතකොට අපි උත්සාහ කළා පොයේ දවසේ ටියුෂන් පන්ති නවත්වන්න. නමුත් ඒවා ප්‍රායෝගිකව කරන්න යම් යම් ගැටලු ඇති වුණා. ඒ නිසා අපිට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා අපි හැමතිස්සම උත්සාහ කරා මේ දරුවෝ යොමු කරගන්නේ කොහොමද මේ යහපත් අධ්‍යාපනයට කියන එක. ඒ අනුව තමයි මම අපි අපේ අමාත්‍යතුමා අපේ ආණ්ඩු පක්ෂය අපි යෝජනා කරලා අද දවසේ වෙනකොට ක්‍රියාත්මක වෙන උත්සාහ කටයුතු වෙමින් තිබෙනවා. දැන් අපි සංගීත එහෙම නැත්නම් නැටුම් වගේ දෙයකට විෂය ධාරාවට අමතරව ප්‍රායෝගික පරීක්ෂණයකට ලකුණු දීලා තමයි ළමයි සමත් කරන්නේ. එතකොට ඒ සමත් කරනා වගේ අපි යෝජනා කරනවා මේ තුළින් දහම් පාසල් අධ්‍යාපනයේ හැම කෙනාට රටේ තියෙන සියලුම දරුවන්ට මේ දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙන්න ඕන නිසා අපි පුළුවන් ද සාමාන්‍ය පෙළ ආගම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පත්‍රයේදී යම් ප්‍රමාණයක් ලකුණු එකතු කරලා ඒ සාමාර්ථ්‍යය ලබා දීමේදී ළමයාට ඒක උත්තේජකයක් බවට පත් කරන්න පුළුවන් ද කියන කාරණා තමයි මම හැමතිස්සෙම අහන්නේ. මේ සමාව මම හිතන්නේ මම දීර්ඝ වෙලාවක් කතා කරන්න හැකියාවක් නැති සමා දීර්ඝ කරුණපාදී කරන්න නැහැ. නමුත් මේ වෙලාවේ මගේ යුතුයකමක් වගකීමක් තිබෙනවා මේ රටේ සෑම දහම් පාසලක් පවත්වනකොටම මේ රටේ සාමාන්‍ය ජනතාව පඩිගන්නේ නැතුව ස්වේච්ඡාවෙන් තමන්ගේ ලබාගත දැනුම තමන්ගේ දරුවා මේ සමාජයේ හොඳ දරුවෙක් කරනවා කියන පරමාර්ථයන දෙමව්පිය සහ අපේ තරුණ පිරිස පන්සලට පල්ලියට ගිහිල්ලා ඒ තැන්වල දහම් පාසල් අධ්‍යාපනය ලබා දීලා සමාජයට යහපත් දරුවෝ බිහි කරන්න සුවිශේෂ කාර්යභාරයක් කරනවා. එනිසා අද දවසේ වෙනකොට වසර ගණනාවක් ගත වෙලා තිබෙනවා. එදා හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, ඕල්කට්තුමා, අනගාරික ධර්මපාලතුමා වගේ අය මේ දහම් පාසල් ව්‍යාපාරය මේ රට යති කරලා යහපත් සමාජයක් ගොඩනගන්න ගත්ත උත්සාහයට ගරු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද මේ අපි කතා කරන කතිකාව ඉටු කරන්න ගරු ඇමතිතුමා පැත්තේ මේ කාරණාව වෙනුවෙන් බුද්ධ ධර්මය සහ අනිකුත් ආයමික අධ්‍යාපනය සඳහා එවැනි ප්‍රායෝගික පරීක්ෂණයක් හෝ දහම් පාසල් අධ්‍යාපනය තුළින් ලබා දෙන කකුණු ලබා දීමේ කටයුත්තක් තිබෙනවා කියලා මම ප්‍රශ්න ඉදිරිපත් කළ නිසා මම ප්‍රශ්නය කියවන්නද අපි ගරු ඇමතිතුමාගෙන් ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා.
ගරු යුජ්‍ය කතානායකතුමනි, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීතුමා, සභාව කල්පන අවස්ථාවේදී අසන ලද පළවෙනි ප්‍රශ්නයට පිළිතුර දහම් පාසල් අධ්‍යාපනයේ පදනම්ව ලකුණු ලබා දීමක් මේ වන විට සිදු නොකරන අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව පාසල් විෂයමාලාව තුළින් ආගමික විෂයන්හි පන්ති කාමර ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා යම් ප්‍රතිශතයක ලබා දීමට දැනට යෝජනා කර ඇත. දෙක, දැනට සීලුම ආගම් ඉගෙනීම සඳහා විෂයමාලා රාමුව සකස් කරමින් පවතින අතර එහිදී සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම මූලික අරමුණු කරගත් ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රමවේදයක් මගින් දරුවන් වඩාත් ප්‍රායෝගික හා විමර්ශනාත්මක ගෙනුම් ප්‍රවේශයක් වෙත යොමු කිරීමට යෝජිතේ. එසේම එහිදී පන්ති කාමරයේ කරන ක්‍රියාකාරම් වලට වැඩි වටිනාකමක් ලබා දෙන අගයම් ක්‍රමවේදයක් යෝජනා කරන අතර ගරු මන්ත්‍රීතුමා යෝජනා කරන යෝජනාව හා සමානව යෝජනාවක් බුද්ධ ශාසන අමාත්‍යාංශ විසින්ද මේ වෙන විට යොමු කර තිබෙනවා. එනිසා දහම් පාසල්වලදී කරන දහම් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒකට යම් අගෙයිමක් දීම සම්බන්ධයෙන් අදාළ පාරිශ්‍රය සියලු දෙනාත් එක්ක සාකච්ඡා කළා. ඒ කටයුතු සකස් කරන්නටයි අපිට සිදු වෙලා තිබෙන්නේ. තුන, පාසල් සිසුන් හා ප්‍රජාව තුළ සතිමත් බව පුහුණු කරවීම අරමුණු කරගනිමින් අමාත්‍ය මණ්ඩල සංදේශ ED ඇලයිරක් EQD ඇලයිරක් 22/87/2022 ප්‍රකාරව 2022/12 දින චක්‍රලේඛ අංක 39 ඇලයිරක් 2022/90 නියම ව්‍යාපෘතිය සඳහා 2023/1/4 දින සිට සෑම බදාදා දිනකම පෙරවරු 7:30 සිට පෙරවරු 7:40 දක්වා මිනිත්තු 10ක කාලයක් සතිමත් භාවය සඳහා වෙන් කර ඇත. 2023/5/15 දිනින් පසු සඳුදා බදාදා සිකුරාදා දිනවල පෙරවරු 7:30 සිට 7:40 දක්වා මිනිත්තු විනාඩි 10ක කාලයක් සතිමත් භවයේ අභ්‍යාස කිරීම සඳහා වෙන් කිරීමට උපදෙස් ලබා දී ඇත. ඒ සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පට ලබා දෙන අතර මෙහි සමස්ත ප්‍රගතිය මේ වනවිට 75%ක් පමණ වන අතර මේ සඳහා පළාත් මට්ටමින් අධ්‍යක්ෂකුරු, ගුරු උපදේශකුරු සහ විදුහල්පතිරු පුහුණු කර ඇති අතර මේ සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා එහි ප්‍රවීණත්වයක් දරන පූජක පක්ෂයේද සම්බන්ධ වී ඇත. ආගම් ભેදයකින් තොරව මේ කටයුත්ත දැනට පාසල් තුල ක්‍රියාත්මක වන අතර ඉදිරි කාල සීමා තුලදී ආගමික උපදේශක මණ්ඩල තිනෝ, ආගමික සාරධර්මාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශය තිනෝ, එයත් සමග සාකච්ඡා කරලා ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාවත් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සමාන යෝජනාවත් එකට අරගෙන ඒක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට වෙලදී ඒ ගැන කටයුතු කරන්න දැනට යෝජනා කරලා තිබෙනවා.
ඔබ මිසුති කරවන්ත. අද දිනට මෙත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:00 යලි රැස්වෙයි.